හොඩබල් ඩොක්ට. නලින්ද ජාතිස්ස ඉට කලින් අපේ කනකේ රත්මන්තිතුම මුලසන ගන්න.
මුලසන රමන්තිතුමනි මම කතා කිරීමට බලාපොරොත්තු වන විදුලි බල හා පුනර්ජන්නය බලශක්ති අමාත්‍යංශය සහ කන්තේල් සම්පත් සංවර්ධ අමාත්‍යංශය දිහාවට හැරැන්ට කලින් මම කැමති මේ මිත මොහොතකට කලින් මතුවෙත සාකච්ඡාවට යම් එකතු කිරීමක් කරන්නට. සාගර විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ගත යුතුයි කියෙන ස්ථාවරයේ අපි පක්ෂයක් හැටියට හිටියා. එනිසා දීවර අමාත්‍යංශය 2004 කාලේ අපි දීවර අමාත්‍යංශය ඇමති දූර දරද්දී ඇත්තරම ශ්‍රී ජාර්ධන විශ්වවිද්‍යාලයත් එක්ක සැලකියුතු දුරකට මේ සාකච්ඡා අපි අරගෙන ගියා ඒ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීම සඳහා. නමුත් ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැහැ. කොමුණත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ විදුලි බල අමාත්‍යංශය සහ කන්තිල් සංවර්ධන අමාත්‍යංශය ගත්තොත් අපි හිතනවා රටකට බලශක්තිය කියලා කියන්නේ ඒක ජාතික ආරක්ෂාවත් එක්ක ගැට ගැහිලා තිබෙන කොටසක්. රටක ස්වාධීනත්වයේ ස්වෛරීත්වයේ සඳහා ඒ රටේ බලශක්ති ප්‍රතිපත්තිය වැදගත් වෙනවා. අද අපි ලෝකෙ දිහා ඇහැරලා බැලුවොත් ලෝකයේ වැඩිම ජලවිදුලි බල ශක්්‍යතාවයක් තිබෙන්නේ නේපාලයට. නමුත් ඔවුන් තමන්ගේ විදුලි බල ගිවිසුම් 1950 ගණන්වල ඉඳලා ඉන්දියාවත් එක්ක අස්සං කළ තිබෙන නිසා බලශක්ති ශේත්‍රය විතරක් නෙවෙයි ආර්ථික සහ දේශපාලන වශයෙනුත් අසල්ලස ඉන්දියාවට යටත් වෙන්නට යට වෙලා ඉන්නට නේපාල් සිද්ධ වෙලා තිබෙනවා. එනිසා අපේ ඉතිහාසෙත් අපි දැක්කා කන්තිල් ශේත්‍රයේ වගේම විදුලි බල ශේත්‍රයේත් අසල්ලස ඉන්දියාවෙන් විටින් විට යෝජනා එනවා අපේ බලශක්ති ස්වෛරීත්වයට හානි කරන. කෙසේ නමුත් අපි යම් තාක් දුරකට හරි සමත් වෙලා තිබෙනවා. ඒකේ අපේ මේ ශේත්‍රයේ යම් කොටසක් ඉන්දියාව අත්පත් කරගෙන තිබුණත් අපට මුහුණ දෙන්න පුළුවන් මට්ටමේවත් යම් කොටසක් ඒක ආරක්ෂා කරගන්නට. ඉතින් දැන් ඉස්සෙල්ලාම මම කතා කරන්න කැමති විදුලි බල අමාත්‍යංශ සම්බන්ධයෙන්. දැන් මෑත කාලේ අපේ රටේ පැන් නැගුණු හදිසි ආපදා අවස්ථාවලදී ගංවතුර අවස්ථාවේ වගේම මෑත සුළි කුණාටු අවස්ථාවේදීත් විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ කැපවීම පිළිබඳව ජනතාවට යම්කිසි ආකාරයක ඇගැයීමක් තිබෙනවා. ඒ විදුලි බල සැපයුම් යථාවත් කිරීමේදී ඔවුන් දක්වන ලද කාර්යක්ෂමතාවය සයික්මන පිළිබඳව අපේ ස්තුතිය ඔවුන්ට පිරිනැමිය යුතුයි. ඉතින් රටේ ජනතාවට අඛණ්ඩ විදුලි බල සැපයීමක් දෙන්නට නම් ඒ සභාපතිවරයාගෙන් ඉඳලා පහළ මට්ටමේ සේවකයා දක්වාම වන අඛණ්ඩතාවයක් තියෙන්නට ඕන. ඒ නිසාම තමයි පහුගිය ජනාධිපතිවරණ වේදිකාවෙත් විදුලි බල මණ්ඩලයේ සේවකයන් සම්බන්ධයෙන් විවිධ පොරොන්දු ප්‍රකාශයට පත් වුණා. ඒ පොරොන්දුවක් ආකාරයට අර මෑන් පවර් සේවකයන් 6700ක් ස්ථිර කරන්නට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම මම අමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ මොහොතේදී ඒ 6700 පමණ පිරිසට අයත් නොවුණු සුළු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි ඒ වෙලාවේ මෑන් පවර් සේවකයන් හැටියට ඉඳපු විදුලි බල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථානවල සේවය කරන ඇමතුම් නියෝජිතයින් කෝල් ඒජන්ට්ලා 83 දෙනෙක් ඔවුන්ගේ සේවය ඒ මොහොතේදී දින 180ක් සම්පූර්ණ නොවීම නිසා ස්ථිර කරගන්න බැරි වුණා. ඒකට මේ දැන් මේ ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ. මොවුන් දැන් වසර 3කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ විදුලි බල පද්ධතිය සඳහා දායකත්වය දෙමින් ඉන්නවා. සම මම කැමති ඇමතුමාගෙන් දැනගන්නට මේ අයගේ අනාගතය මොකක්ද කියලා. මොකද දැන් ඔබතුමාල අලුතෙන් බඳවාගෙන යන කෝල් සෙන්ටර්ස් වලට මේ අය ඉවත් කරලා මේ සේවය අඩාල වෙයි කියලා හිතලා විතරක් සමහර තැන් වල කාල දීර්ඝ කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා 6700ක ප්‍රමාණයක් එක්වර ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීම බැරරුම් කාරණාවක්. ඔවුන්ගේ විශාල ප්‍රමාණයක්ගේ සුසුකම් පිළිබඳවත් ප්‍රශ්නයක් තිබුණා, මූලික සුසුකම්. හැබැයි භාණ්ඩාගාරයේ කැබිනට් මණ්ඩලය විශේෂ අවසරයක් කරන් මම බඳවා ගත්තා. කැබිනට් මණ්ඩලයත් භාණ්ඩාගාරයත් සඳහන් කරා විදුලි බල මණ්ඩලයට අනියම් ආකාරයෙන් සේවයට ගත් සේවකයන් නිස්තිර කිරීමේ අවසාන අවස්ථාව මේ බව කියමින් තමයි ඒ 6700 ස්ථිර කරන්න අපිට අවසරය දුන්නේ. ඒ නිසා නැවත වතාවක් අපිට කිසි වෙලාවක ඒ අවසරය ගන්න බෑ.
හොඳයි.
නව බඳවා ගැනීම කෙරෙන්නේ හැම විටම ඒ මූලික සුදුසුකම් ඇතුව. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දිහා බොහෝ විට සානුකම්පිතව බලන්න සූදානම්. නමුත් අර 6700 බඳවා ගැනීම අපිට ලැබුණ අවසාන අවස්ථාව.
ඔබතුමා කියන්නේ මේ 83ට ඒ සුදුසුකම් ඇත්තෙම නැහැ කියලාද?
නැහැ, සුදුසුකම් තියෙනත් ඉන්න පුළුවන්. හැබැයි බඳවා ගැනීම නියම ක්‍රමානුකූලව කරන බඳවා ගැනීම ඔවුන් මේ අවසානයේ දක්වා වැටුප් ගත්තේ කොන්ත්‍රාත් සපයන සමාගම කරා. ඒක විදුලි බල මණ්ඩලයේ ඍජු සේවයක් නෙවෙයි. ඒ නිසා එවැනි වක්‍ර සේවකයන් බඳවා ගන්න අපිට දුන්න අවසාන අවස්ථාව තමයි 6700 බඳවාගත් අවස්ථාව. නැත්නම් අපි බොහොම සානුකම්පිත මේ ප්‍රශ්න දිහා බැලුවා.
ඔව්, මම කියන්නේ මේ 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 වගේම තමයි. අනිත් පැත්තෙන් මේ මෙවැනි මාකාරයේ සේවකයන් 198 දෙනෙක් ඉන්නවා මේ අයපත්කරු මනු කියවන්න. මේ ප්‍රශ්නේමයි තිබෙන්නේ. ඔවුන්ටත් තිබුණේ දින 180 නැති එක. දැන් ඔබතුමාම දන්නවා මේ සේවාවන් මෙතනින් එහාට මළ සේවන් බවට පත් වෙන්නේ නැහැ. එතනින් එහාට කෝල් සෙන්ටර්ස් වැඩ කරනවා, මනු කියවන්න මේ රාජකාරී කරනවා. ප්‍රශ්නේ තිබෙන්නේ ඒ කෝල් සෙන්ටර්ස් වල වැඩ කරන 83 දෙනාත් මේ මේ අයපත්කරුවන් 198 දෙනාගේ සේවය අවසන් වුණාට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දැන් බඳව ගන්නවා. මම හිතන්නේ මම දන්න හැටියට ඊයේත් 114ක් විතර බඳව ගත්තා. එතකොට දැන් මේ අය මේ අවුරුදු 3-4ක් තිස්සේ අපේ රට වෙනුවෙන් යම් සේවාවක් කරපු අය. එතකොට ඒ අය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ඔබතුමා හිතනවද පිටින් බඳවා ගැනීම? දැන් මේ අය දිගින් දිගටම ඉල්ලා හිටියා අඩුතරමේ ඔවුන් කරන ලද සේවය පිළිබඳ සැලකලා බලලා, මූලික සුදුසුකම් සැලකලා බලලා බඳවා ගන්න කියලා. එතකොට මේ මම හොඳටම දන්නවා ඒ වෙලාවේ කියපු කාරණේ තමයි දින 180ක් නැහැ කියපු එක. හැබැයි දින එකක්වත් වැඩ නොකරපු අලුත් පිරිසක් එනවා. ඔබතුමාම දන්නවා මේ අලුත් පිරිස එන්නේ කොහෙන්ද කියලා. මේ ගත්තොත් එහෙම රට පුරා ඔය 450 කියලා එනවත් නෙවෙයිනේ. එන්නේ එක තැනකින්. ඉතින් ඕක ගත්තොත් එහෙම ඔය
තැනකින් එන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි.
ඒක තැනකින් ගත්තත් දෙත අනිත්
තැනකින් සාමාන්‍ය බඳවා ගැනීම මත ඒ සූසු ප්‍රතිපත්තියකින් අපි බඳවා ගන්නෙ. ඒ වගේම අර ඔබතුමා කිව්ව කණ්ඩායම සාකච්ඡාවට ආපුටත් මම කිව්වා ඔවුන්ගේ සුදුසුකම් ලබා දෙන්න අපිට ලැබෙන අවස්ථාවක නියම ක්‍රමවේදය මත ඔවුන්ට අපි අවස්ථාව දෙන්නම් කියලා. ඒ නිසා අපි මේ ඉතාම සානුකම්පිතව මේ ප්‍රශ්න දිහා බැලුවා.
හොඳයි, මම හිතනවා මේ අලුත් බඳවා ගැනීමේදී ඔය ලයිස්තු සකස් කිරීමේදී තමුන්නාන්සේලා මෙන්න මේ මොකක් හරි මේ සේවයක් කරපු අය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම නැවතත් ඉල්ලනවා. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් විදුලිවල මණ්ඩලයේ වසර 3කට වරක් වැටුප් වැඩි කරන්නට එකඟතාවයක් තියෙනවා. දැන් මේ අනුව 2015 ජනවාරි පළවෙනිදාන් වැටුප් වැඩිවීමක් වෙන්නට උවමනාව තියෙනවා. ඒ සඳහා සාමූහික ගිවිසුම් අත්සන් කළ 2014 පීබී ජයසූරි මහත්මයා ඉන්න කාලේ වෘත්ති සමිති බහුතරයක් ඒකට එකඟ වුණා. කොහොම වුණත් මේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. දැන් යම්කිසි සේවකයන් කොටසකට හෝ නිලධාරීන් කොටසකට සාදා වැටුප් වැඩිවීමේදී මං හිතන්නේ ඒ වැටුප් වැඩිවීමේ අවශ්‍යතාවය ඒ සේවාවින සියලු දෙනාටම සාධාරණ ලැබිය යුතුයි. ඒ නිසා දැන් මේ ඔබතුමාත් පිළිගන්නවා ඇති මේ ඒ වැටුප් වැඩිවීමත් සමහර විට මං කියන්නේ වැටුප් ගත්තා කියන මේ ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ වැඩි කරපු ආකාරය ගත්තොත් එහෙම මේකයි අර සුදුර දිබදුප එකයි අතර ගත්තොත් ලොකු වෙනසකුත් නැහැ. ඡන්දෙට ඔන්න මෙන්න කියලා කප්පන් දුන්න අල්ලස් දුන්නා වගේ තමයි සිද්ධ කරලා තියෙන්නේ. දැන් මොකක් හරි ක්‍රමයකට දීලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලන්නේ ඒ වැටුප් වැඩිවීම ඔබතුමා හිතනවා නම් ඒක සාධාරණයි කියලා ඒ සියලු සේවකයන්ට ඒක ලබා දෙන්න.
අන්තිමට මේක ඔබතුමා කිව්වා සංකීර්ණ ප්‍රශ්නයක්.
ඔව්.
කෙසේ වුවත් මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡා වැඩවර්ජන මට්ටමටත් ගිහිල්ලා මේ සියලුම පාර්ශ්වයන් කම්කරු අමාත්‍යංශයේ අමාත්‍යවරයා සමග වාඩි වෙලා යම් එකඟතාවයකට ඇවිල්ලා ඒ එකඟතාවය අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. දැන් කැබිනට් මණ්ඩලය විසින් මමත් මුදල් අමාත්‍යතුමාත් කම්කරු අමාත්‍යතුමාත් පත් කරා මේකේ අවසාන විසඳුම ලබා දෙන්න කියලා. දැන් මේ වෙන විටත් ඒ අමාත්‍යංශ තුනේ ලේකම්වරුන් මේ පිළිබඳ සාකච්ඡාව පවත්වනවා. ඊට අමතරව කම්කරු අමාත්‍යංශය විසිනුත් යෝජනා කරලා තිබුණා මේ පිළිබඳ විද්වත් කමිටුවක් පත් කරලා අවසාන තීරණය ගන්න කියලා. මම විශ්වාස කරනවා වැඩි දෙනෙක්ට යහපත සිද්ධ වෙන ආකාරයේ විසඳුමකට නුදුරු අනාගතය අපිට එන්න පුළුවන් කියලා.
හොඳයි, අපි බලාපොරොත්තු වෙන හැම විසඳුමක් ඔබතුමාලා ලබා දෙයි කියලා. ඊළඟ මම අවධානය යොමු කරනවා මේ 2017 සැප්තැම්බර් 13-24 තිබුණු වැඩ වර්ජනය සමතේකට පත් කර ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේදී තමුන්වහන්සේලා වෘත්තීය සමිති වලට එකඟ වුණා. ඒ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇතිවන නිවාඩු පෞද්ගලික නිවාඩුලින් මේ ගත්තොත් එහෙම යම් ආකාරයකට මේ වැඩ වර්ජන සහභාගී වූ සේවකයන් සඳහා මේ වන විට නිකුත් කර ඇති අවවාද ලිපි හා වර්ජනයට අදාළ වෙනත් ලිපි නිකුත් කර ඇතනම් ඒවා පෞද්ගලික ලිපි ගණන ඉවත් කිරීම වැනි කාරණා එකඟ වුණා. නමුත් ඔබතුමා දන්නවත් දන්නේ මේ එකඟතාවයන් දැන් කඩ කරමින් යන්නේ. ඒ නිසා මේ එකඟත්වයට පටහැනි විදිහට සමහර සේවක සේවිකාන් ස්ථාන මාරු කරලා තියෙනවා, රාජකාරී මාරු කරලා තියෙනවා, අතිකාල දෙන එක නතර කරලා තිබෙනවා. මේ වගේ කම්කරු දෙපාර්තමේන්තුවත් එක්ක කරපු සාකච්ඡාවේදී එකඟ වෙච්ච එකඟතාවයන් දිගින් දිගට කඩ කරමින් යනවා. සමහරව කැමති ඔබතුමාගේ අවධානය යොමු කරන්නට ඒ සමතේකට පත් කිරීම සඳහා වෙච්ච පොරොන්දු ආකාරය ඉෂ්ට කරන්නට කියලා. ඒ වගේම දැන් මෑතදී දැනුත් අපේ රටේ තවමත් විසඳිලා නැති නමුත් ජන ජීවිතවලට බරපතල හානියක් වෙච්ච ව්‍යාපෘතියක් තමයි පහුගිය ආණ්ඩුවෙන් ආරම්භ කරපු උමාවයේ ව්‍යාපෘතිය. අපේ ලක්ෂ්මණ එමතුමා දන්නවා. එතකොට මේ උමාවය වගේම ජලවිදුලි බල ව්‍යාපෘතියක් දැන් නුවරඑළියේ මේ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘති හරහා සිද්ධ වෙමින් යනවා. මේකෙනුත් අර ආකාරයටම උමගක් කපලා දැනුත් ගෙවල් 60 ගානට ආසන් ප්‍රමාණයක් විනාශ වෙලා ඉරිතලල ගිහිල්ලා අර උමාවය සිදුවීමේ පොඩි එක මෙතනින් පෙන්නුම් කරමින් යනවා. එසම මම කැමති දැනගන්නට මෙන්න මේ විදුලි ව්‍යාපෘතිය නිසා මේ හානියට පත්වන ජනතාවට තමුනාසල දෙන විසඳුම් මොකද්ද? අඩුතරමේ මේ පිළිබඳව සාකච්ඡා කරන තමුනාසල සූදානම්ද? ඒ ජනතාවට වන්දි දෙන්නට
ව්‍යාපෘතිය ගරු මන්ත්‍රීතුමනි නියම පරිසර මේ අනුමැතියන් ගත්ත ව්‍යාපෘතියක්. නමුත් ඒකේ කරගෙන යද්දී මැදදී මේ යම් යම් අලුත් මේ සුවබැලීම් වලට අවශ්‍යතාවයන් තියෙන බව මම පිළිගන්නවා. ඒ නිසා අපි සාකච්ඡාවට කිහිපයක් පැවැත්තුවා. දැනට මේ නීත්‍යානුකූලව ලබා දිය හැකි වන්දි ලබා දීලා තියෙනවා. ඉදිරියේදීත් ඒ යම් කිසි ආපදාවන්ට ලක් වෙන කණ්ඩායම් ඉන්නවා නම් අපි සාකච්ඡාවටත් සූදානම්, ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්නත් සූදානම්.
මොකද ඔබතුමා දන්නවා මේ කිලෝමීටර් 8ක උමගෙන් තාම කිලෝමීටර් 3ක් විතර තමයි නිම කළා තිබෙන්නේ. දැනටම මේ විනාශය ඇස් පන අපිට පේන්න තියෙනවා.
මම කීප වතාවක් ස්ථාන පරීක්ෂණයට ගියා. නමුත් මේ ඔබතුමා කියන ආකාරයෙන් උමග සම්පූර්ණ නැවැත්විය යුතු ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. අපිට ලැබලා දීලා තියෙන වාර්තාවන් අනුව කෙසේ වුවත් වැඩි වැඩියෙන් මේ පිළිබඳව සවාබන් මම දැන් මේ දවස්වලත් යම්කිසි කණ්ඩායමක ඒ ගැන විරෝධතාවයක් තියෙනවා. මම ඔවුන්ට ඊයේ දිනේ මට දැනගන්න ලැබෙනවා ඔවුන්ට ආරාධනා කරා වහාම මා හමු වෙන්න අවශ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කරන්න මම සූදානම්
කියලා. හොඳයි. ඊළඟට මම කැමති කන්ටිල් සංවර්ධන ඇමතුමා අමාත්‍යංශ වෙත යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට. දැන් ඔබතුමා දන්නවා කන්ටිල් සංස්ථාවේ අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යංශයේ හැසිරීම කුමක් වුණත් අවසානයේ බර දරා ගන්න වෙන ජනතාවට. තමුන්නාසර වෙන උත්තරයක් නැහැ. තෙල් මිල වැඩි කරලා ඒ බර ජනතාව මත පටවනවා හැර. එතකොට මේ අමාත්‍යංශයේ විවිධ ඇමතිවරු මේ සංස්ථාවේ විවිධ සභාපතිවරු තෙල් සංස්ථාවේ එක එක කාලට විවිධ ව්‍යාපෘති කරනවා. දැන් මේ මගේ ළඟ තිබෙන්නේ 2014දී ලිහිසි තෙල් අලෙවි ප්‍රවර්ධනය සඳහා කරන ලද ව්‍යාපෘතිය විගණකාධිපති වාර්තාව. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි ලිහිසි තෙල් අලවිය වැඩි කර ගැනීම සඳහා මෙවැනි ව්‍යාපෘතියක් කරේ ඇයි කියන එක. මොකද දැන් මේ පත්‍රයේ දැන්වීම දාලා හරි ටීවී එකේ රේඩියෝ එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා හරි ලිහිසි තෙල් විකිණීම වර්ධනය කර ගැනීමේ උවමනාවක් කාටද තිබුණේ? ඒ අනුව ඉතා විශාල ව්‍යාපෘතියක් දියත් කළා තියෙනවා. මේ එකක් තමයි ෆොක්සිල් සුපර්ක්‍රොස් 2014 මෝටර තරගාවලියට අනුග්‍රහය දැක්වීම. ඒ සඳහා තෙල් සංස්ථාව ලක්ෂ 25ක් වියදම් කළා තියෙනවා. සුපර්ක්‍රොස් එක මෝටර්ක්‍රොස් එක. දැන් වැඩේ තියෙන්නේ මේ තෙල් සංස්ථාවේ ඒ පහ ශ්‍රේණි නිලධාරියෙකුට දෙන්න පුළුවන් උපරිම අනුමත කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් මිලියන 1යි. එහෙම තිබෙද්දි තමයි මේ මිලියන 2.5ක් එම සීමාවත් නොසල කරලා ගෙවීම් සාතික් කරලා තියෙන්නේ. ඒ වගේම මේ අනුග්‍රහය දැක්වීම සඳහා මේකට රූපවාහිනී ප්‍රචාර කටයුතු කරලා තිබෙනවා. ඒ මිල ගණන් කැඳවලා තියෙනවා ආයතන හතරකින්. ඒ ආයතන හතර හොයාගෙන ගිහිල්ලා තියෙනවා විගණකාධිපති දෙපාර්තමේන්තුව. ආයතන තුනක්ම වහපු ආයතන. ආයතන දෙකක් ඒ ලිපිනේ එහෙම ආයතන තිබිලත් නැහැ. එක ආයතනයක් ඊට අවුරුදු 6-4 කලින් තිබුණු ලිපිනේ තමයි පාවිච්චි කරලා තින්නේ. ඒ කියන්නේ මේ ප්‍රචාරණ ව්‍යාපෘති සිද්ධ කිරීමේදීම බරපතල මූල්‍ය අක්‍රමිතාව සිද්ධ වෙලා තියෙනවා. එකක් මේ අස්සම් කරපු අනුමැති තිබුණු ලෙදහරින් තමන්ගේ සීමා ඉක්මවලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරලා තියෙන්නේ. පැහැදිලිවම මේ ලංකාවේ නැති මේ පොළවේ නැති ආයතන වලින් මිල ගණන් ඉදිරිපත් කරලා තමන්ට දෙන්න ඕන ආයතන ලබා දීලා තියෙන්නේ. ඊළඟට මේ ව්‍යාපෘතියම තව කොටසක් විදිහට ලංකා සුපර් ඩීසල් සහ ලිහිසි තෙල් අලෙවි ප්‍රවර්ධනය සඳහා වෙළඳැන්වීම් හදන්න 154ක් වියදම් කරලා තියෙනවා. ඊට වැඩියෙන් ගිහිල්ලා රූපවාහිනී වෙළඳැන්වීම් සඳහා මාසයකට මිලියන 93ක් කියන්නේ 130,000ක්, ඒකෙම සති දෙකක වෙළඳැන්වීම් සඳහා 120,000ක්, රේඩියෝ දැන්වීම් සඳහා මාසයකට රුපියල් 400,000ක්. ඒක ඔක්කොම ගත්තට පස්සේ ගරු අමතුමනි මිලියන 150කට වඩා මේ රේඩියෝ සහ ටීවී දැන්වීම් සඳහා වියදම් කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. දැන් මේ රේඩියෝ වැඩසටහන කළා තිබෙන්නේ ඒ නිවේදක කටයුතු කළ තියෙන හඩ්සන් සමරසිංහ මහත්තයා. එතකොට ගුවන් සංස්ථාවට තෙල් සංස්ථාවෙන් යම්කිසි වෙළඳ ප්‍රචාර කටයුත්තක් පැවරුවා නම් ගෙවීම කරන්න ඕනේ ගුවන් සංස්ථාවට. හැබැයි මාසයක රුපියල් 30,000 ගානේ හඩ්සන් සමසිංහ මහත්තයාට තෙල් සංස්ථාවෙන් ගෙවලා තිනවා 2014 පෙබරවාරි මාසේ ඉඳලා ජූලි මාසේ දක්වා රුපියල් 30,000 ගානේ හඩ්සන් සමසිංහට. ඒතොර මෙහෙම තමයි මේ මුදල් වියදම් කරලා තියෙන ප්‍රචාර ව්‍යාපෘතිය සඳහා. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ ව්‍යාපෘතිය ගෙනාවේ කවුද කියන එක ප්‍රශ්නය. එහෙම තියලා අඩුතරමේ මේ දැන් රූපවාහිනියේ ගුවන් විදුලියේ දැන්වීම් දාලා මෝටර් ක්‍රොස් වලට අනුග්‍රහය දක්වලා මෙහෙම කරලා ඉවරලා 2014 දී ලිහිසෙල් අලවිය වැඩි කරගෙන තියනවාද? එහෙම කරගෙනත් නැහැ. මේ ව්‍යාපෘති ටික ටෙන්ඩර් පටිපාටියනොත් බැහැරව ක්‍රියාත්මක කරලා තමන්ගේ දේශපාලන හෙංචයියන්ට තෙල් සංස්ථාවෙන් මුදලුත් ගෙවලා තමයි මේ ව්‍යාපෘතිය අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් මේ විගණකාධිපති වාර්තාව අනුව මෙයට අනුමැතිය ලබා දෙන ලදහරින්ට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගනීවි කියලා. ඊළඟට මම ඔබතුමාගේ අදහන යොමු කරනවා මේ හිටපු ඇමතිවරු සම්බන්ධ වෙච්ච දේවල් කීපයක් සම්බන්ධයෙන්. විශේෂයෙන් මේ උතුරේ තෙල් බෙදා හැරීමේ කටයුතු කාලයක් තිස්සේ සිද්ධ කරපු ආයතන එහෙම නැත්නම් ව්‍යාපාරිකයින් ගණනාවකගෙන් විටින් විට ඒ අයිතිය වෙන අයට පවරලා තියෙනවා. උදාහරණ කීපයක් කිව්වොත් එහෙම යාපනයේ ඔර්ලෝසු කණුව පාරේ පිහිටි සංස්ථාවට අයිති පිරවුම්හල කලින් අයිති වෙලා තිබුණ ඒජී රාජසූරිය සහ පුත්‍රයින්ට ඔවුන් එල්ටීටීෙන් ඝාතනය කළා. ඊට පස්සේ ඒ පවුලේ දියණියට ඒක අයිති වුණා. ඇය එල්ටීටී තර්ජන නිසා කැනඩාවට ගියා. නමුත් තෙල් සංස්ථාවට ඇයගේ ලිපිනේ ලබා දීලා තියෙනවා. එහෙම තිබෙද්දිත් මේ තෙල් පිරවුම්හල රාජන් උමායල් සමාගමට දෙනවා. රාජන් උමායල් සමාගම හරි වැදගත්. ඊළඟට යාපනයේ කස්තුරි පාරේ තියෙන තෙල් පිරවුම්හල ඒකත් මේ විදිහටම ලක්සේවා සේල්ස් පර්චස් සමාගමට දෙනවා. එතනින් මේක යනවා ලිවර්පූල් නැවිගේෂන් සමාගමට. ඔය ලිවර්පූල් නැවිගේෂන් සමාගම තෙල් සංස්ථාවේ කාර්යයන් සඳහා විටින් විට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ වගේම තමයි පළේ ඉවල තිබෙන සේකරම් සහ පුත්‍රයෝ පවත්වාගෙන ගියපු පිරවුම්හල ඒකෙත් මේ කොළඹ ඉන්න හලීම් බගීර් කියන මහත්මයාට දීලා ඔහුගෙන් සතාසිවම් විජේ සුරේන්ද්‍ර රාජන් කියන කෙනා ගන්නවා. දැන් ඒ වගේම තව එකක් තියෙනවා කිල්නොච්චියේ පිරවුමල මේ පිරවුමල සංස්ථා තොග්ගබඩව පවත්වාගෙන ගිය ඉඩම ඒක යුනයිටඩ් ෆුවල් මාට් ආයතනට දෙනවා. දැන් මේ යුනයිටඩ් ෆුවල් මාට් කියන ආයතනයේ කොටස් වලින් 50ක් මම අර කලින් කියපු විජේන්ද්‍ර රාජන් මහත්මයාට අයිති. එහි ඉතුරු 150 අයිති එකයි වැදගත් වෙන්නේ. මේ ෆුවල් මාට් එක ඊළඟට ගත්තොත් ලිවර්පූල් නැවිගේෂන් එක මේ ආදී සමාගම් වල 50ක් කොටස් මේ විජේන්ද්‍ර රාජන් කියන මහත්මයා අයිති කරගෙන ඉඳෙද්දි ඉතිරි 150 අයිති වෙලා තිබෙන්නේ හිටපු ඇමති කෙනෙක්ගේ ලේලි කෙනෙකුට. ඒ නිසා තමයි ඒ කාලේ පෙට්‍රෝලියම් එක බාර හිටපු ඇමතිගේ පුතාගේ බිරිඳට තමයි ඉතිරි 150 අයිති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ විජේන්ද්‍ර රාජන් මහත්මයාගේ සමාගමට අර විදිහට රට අතෑරලා ගියපු අයගේ රට අතෑරලා ගිහිල්ලා හොයාගන්න පුළුවන්කම තියද්දිත් ඒ අයිතිකාරයා මගහැරලා පිරවුම්හල් සංස්ථාවට අයිති ඉඩම් ලබා දීලා තියෙනවා. දැන් මේ ව්‍යාපෘතියට උදව් කරන නිලධාරියෙක් හිටිය සංස්ථාවේ ඒ නිලධාරියා යම්කිසි හේතුවක් මත සේවයෙන් පහ කළා. අන්නේ පහ කරන නිලධාරියා දැන් ওই විජේන් රාජන් මහත්තයාගේ කොයින් කෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ නිසා මේක ගත්තොත් වංචා ජාලයක් අර උතුරේ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම LTT එක පාවිච්චි කරලා LTT එකේ ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා තමන්ගේ ගිනුමට මුදල් හම්බ කර ගැනීමේ වැඩක් ඇමති බලයයි ඒ සංස්ථාව හිටව වංචන ලෙදහරිනුයි පාවිච්චි කරලා තමයි මේක සිද්ධ වෙන්නේ. මේක හොයාගෙන යනකොට ඇමතිතුමා තව තව දේවල් එළියට එන්න පුළුවන්. මම මේ දන්න කියන කීපයක් තමයි කතා කරේ. සා මේ සම්බන්ධයෙන් ඔබතුමාට තොරතුරු ලැබිලා ඇති කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් කරගෙන ගියොත් එහෙම පරීක්ෂණය මේක කෙලවරේ ලේලිගෙන් පස්සේ ඇමතිවත් අහු වෙනවා මේ වැඩේට. දැන් තමුන්නාසෙලා මේ තෙල් සංස්ථාව පාවිච්චි කරන්නේ මොකටද? තෙල් බෙදා හරන වගේම තමයි තෙල් සංස්ථාව දිගින් දිගටම පාවිච්චි කරලා තිබෙනවා මේ දේශපාලන ප්‍රචාර කටයුතු සඳහා. දේශපාලන බලය බෙදා හැරීමටත් දේශපාලන තමන්ගේ පක්ෂ දේශපාලන කටයුතු කරගන්නත් මේක පාවිච්චි කරලා තියෙනවා. මම උදාහරණයක් දෙකක් කියන්නම්. තමුන්නාසලක සේවකයෙක් ඉන්නවා 1995 කොළොන්නාව නිමාවට යා සම්බන්ධ වෙන්නේ B1 ශ්‍රේණිය ආරක්ෂණ නිලධාරියෙක් විදියට. දැන් 95 ඉඳලා මේ දක්වා ගත්තොත් අවුරුදු 22යි. තාමත් ඔහු මේ ආයතනයේ සේවය කරනවා. ඒ අවුරුදු 22 ඇතුළතදී ගණන් හදලා බැලුවොත් සති දෙකක්වත් තෙල් සංස්ථාවේ සේවය කළා නැහැ. 95 සේවයට බඳගත්තර පස්සේදී ආරක්ෂණ නිලධාරියෙක් විදියට දවස් 9යි සංස්ථාවේ ඉන්නේ. දවස් 9න් එයාව නිදහස් කරගෙන කන්ති ලමාත්‍යංශයට ගන්නවා. එයාට අතිකාල දෙනවා මාසෙකට පැය 200-300. එයා අමාත්‍යංශයට අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන කටයුතු ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පාලක ලේකම් 95 අනුරුද්ධ රත්වත්තේ ඇමතිවරයා ඉන්නකොටයි බඳවාගන්නේ. 95 ඉඳන් 2001 වෙනකම් ඒ ආණ්ඩුවේ පෙරලෙනකම් එයා තෙල් සංස්ථාවෙන් OT මාසයකට පැය 200 ගානේ අරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ වැඩ කරනවා. 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආවට පස්සේ ආයි තෙල් සංස්ථාවට කැඳවනවා. හැබැයි ආයි සති දෙකක්වත් ඉන්නේ නැහැ. ඒ කාලේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ වුණාට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පත්වීම අනුයුක්ත කරගන්නවා. එහෙම ඉඳලා 2004 ආයෙමත් ඔය විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට වැඩ කරගෙන යනවා. 2006 දේශපාලන පණ ගැනීම කමිටුවට දාලා මෙයාට ඩබල් ප්‍රමෝෂන් දෙනවා. B1 ශ්‍රේණිය ඉඳලා A6 ආරක්ෂක සහකාර තන්ත්‍රපත් කරගන්නවා ඩබල් ප්‍රමෝෂන් එකක්. 2010 ආයෙමත් ඩබල් ප්‍රමෝෂන් දීලා නියෝජ්‍ය ආරක්ෂක කළමනාකරු කරගන්නවා. 2011 කොහොම හරි වයස සම්පූර්ණ විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගත්තට පස්සේ අඩුගානේ 95 ඉඳන් 2011 වෙනකන් පක්ෂ වැඩ කරගෙන විශ්‍රාම ගත්තට පස්සේ ගෙදර යන්න කියපන්කෝ. ඔව් එහෙමත් නැහැ. දැන් 2011 ඉඳන් අද දක්වා වසර හයක් වාර හයක් තමුන්නාසල සේවා දිගු කියල මෙයාව තියාගෙන ඉන්නවා. කවුද මේ SH ආර්යසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම්. මේක තමුන්නාස දන්නව ඇති කියලා මම හිතනවා. මේ 2016 මැයි 8 සන්ඩ ලීඩර් පත්තරේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ වුණා. ඒවගේම ඒ සම්බන්ධ ලිපි කීපයක් මහිලා තියෙනවා. මෑත වෙනකොට 95 ඉඳලා යාට වාහනයක් දෙනවා, තෙල් සංස්ථාවෙන් තෙල් දෙනවා, රියදුරෙක් දෙනවා. ඊට පස්සේ මේ 2011 ඉඳලා විශ්‍රාම ගියාට පස්සේ තෙල් සංස්ථාවේ වාහනයයි CPSTL එකේ වාහනයයි ඩ්‍රයිවර්ලා දෙන්නයි ඉන්ධන හම් වෙනවා දෙපැත්තේ. රුපියල් 60,000යි එයාගේ කොන්ත්‍රාත් පදනමේ දීමනාව. පහුගිය කා රුපියල් 11,000ක් වැඩි කරා ඒකට එකතු කළා. මම අහන්නේ දැන් මෙවැනි වරප්‍රසාද දීලා තමුන්නාසලාගෙන් ගත්ත සේවාව මොකද්ද? ගත්ත දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ වැඩ කටයුතු කරගෙන ඉන්න එක. මේ ඇවිල්ලා 2011 ඔක්තෝබර් මාසේ ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඔහු කොළොන්නාවේ ආසන සංවිධායකකම හිරුකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමියට දෙන වෙලාවේ ඒක පිටිපස්සෙන් ඉන්නෙත් මේ පාලක ලේකම්වරයා. ඔහුට සියලු සැපහසුකම් දීගෙන තමුන්නාන්සේලා පවත්වගෙන යන අඩු ගානේ පෙන්ෂන් ගත්තට පස්සේ ගෙදර ඉන්න දෙන්නෙත් නැහැ. ඒත් සංස්ථාවෙන් පඩි වාහනයි තෙලුයි ඔක්කොම දීලා දැන් ඒ දේශපාලන කටයුතු කරගෙන යනවා. ඊළඟට දැන් මේවට ක්‍රියාමාර්ග ගන්න නැති හේතුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ඉන්නවා. දැන් මේක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් කරපු වැඩක් නෙමෙයි. මම අහන්නේ මේ වගේම තව කෙනෙක් ඉන්නවා. එයාගේ රැකියාව තෙල් පිරවුම්කරු. තෙල් සංස්ථාව තෙල් පිරවුම්කරු. තෙල් පිරවුම්කරුට සාමාන්‍යයෙන් අතිකාල දෙන්නේ නැහැ. එයාට දෙන්නේ ඉන්සෙන්ටිව් එකක්. එතකොට ඉන්සෙන්ටිව් එක ගන්න නම් තෙල් ගහන්න ඕනේ. හැබැයි මේ තෙල් ගහන්න නැතුව පහුගිය කාලේ පුරාම මේ විදිහට අතිකාල ගත්ත මේ තියෙන්නේ අප්‍රේල් මාසේ රුපියල් 63,868යි, මැයි මාසේ 80,000යි, ජුනි මාසේ 67,900යි, ජූලි මාසේ 63,800යි, අගෝස්තු මාසේ 70,000යි, සැප්තැම්බර් මාසේ 68,600යි, ඒ මාස 6 විතරක් 414,310යි. මේ ඇවිල්ලා මේ තෙල් ගහන්න නැතුව මේ විදිහට OT පැය 140,50 දාගෙන තියෙනවා ආනන්ද පාලිත මහත්තයා. ඔය බොහෝ තෙල් සංස්ථාවේ අයට ඇඟිල්ල දික් කරමින් වැඩ කටයුතු කරන ඔහුගේ OT ලැබීම තමයි මම මේ කියන්නේ. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතියේ මූලස්ථානයේ පාලක ලේකම්වරයා. ඉතින් දැන් මේ සියලු දෙනාගේ බර දරන්නේ මේ රටේ ජනතාවයි. තෙල් සංස්ථාවේ වෙන බිලියන ගණන් පාඩු වලට සාපේක්ෂව මේ අර බේරුවල බොක්කෙන් පොල් එල්ලක් ගියා වගේ තමයි. හැබැයි මෙවැනි දේශපාලන පත්වීම් දීලානේ තෙල් සංස්ථාව අද මේ තත්ත්වයට පත් කරගෙන තියෙන්නේ. දැන් මේ මග ළඟ තියෙන්නේ මේ සංස්ථාවේ සේවකයන් ඉදිරිපත් කරපු තවත් අපිට ඉදිරිපත් කරපු ලිපියක්. CPSTL සමාගමේ ක්‍රියාකරවුම් කළමනාකාර ගරාජ් තනතුරට බඳවා ගත්ත ආකාරය ගැන තමුන්නාසේලා දැන්වීම් දාලා ඒකට සූසුකම් ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි මේ ආපු නිලධාරියාට ඒ සූසුකම් තියෙනවද? මේ ගරාජ් කළමනාකාර කිව්වට මේක සේවක වෙනක් කියන්නේ අඩුතරමේ බර වාහන බලපත්‍රයක් තියා මෝටර්සයිකල් පදින්න බලපත්‍රයක්වත් නැහැ කියලා. ඉතින් මෙහෙම දේවල් මේකට සිද්ධ වෙන්නේ. එසම මම හිතනවා ඔබතුමා මේ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේවට ක්‍රියාමාර්ග ගත්තොත් අඩුතරමේ මේ දේවල් ඉදිරියට වෙන එක මං කියන්නේ නතර වෙයි කියලා. අඩු ගන්න ටිකක් අවම කරගන්නවත් උත්සාහය දරුවා කියලා කියන්න පුළුවන්. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව දැන් මෑත කාලයේ මේ නැවක් ප්‍රමාද වෙලා අපේ රටේ ජනතාව පෝලිං වල රස්සියාදු වෙන අතරෙදි බරපතල සාකච්ඡාවක් ආවම තෙල් ටැංකි සංඛ්‍යාව
විනාඩි 5ක් තව තියෙනවා. විනාඩි 5ක් විතර.
හොඳයි. තෙල් ටැංකි සංඛ්‍යාව පිළිබඳව. අපිත් පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ඉතා විශාල කාලයක් කරන් කතා කරලා තියෙනවා. දැන් තමුන්නාසෙලම තමුන්නාසෙක හිටපු ඇමතිවරයා හරි. කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරා මේ තෙල් ටැංකි නවීකරණය කරගන්න. හැබැයි ඒකට අගමැතිවරයා මැදිහත් වෙලා ඒ උත්සාහය වැළැක්වුවා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ අගමැතිවරයා ගිය සතියේ ඉන්දියාවේ සංචාරය කරලා එහෙදී කරපු සාකච්ඡා සාමාන්‍ය අගමැතිතුමා මම දැක්කා වෙන කොහෙල් ගිහිල්ලා ආවට පස්සේ නම් විශේෂ ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේ මම ගියේ මේකටයි 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 කියලා. මම මේ සංචාරයෙන් පස්සේ කැහුවේ නැහැ. හැබැයි ඉන්දියාවේ පුවත්පත් වාර්තා කරන්න මොනවද? ඉන්දියා පුවත්පත් වාර්තා කරනවා පහුගිය එකඟතාවයන් අනුව ඒ ගිවිසුම් ඉක්මනට අත්සන් කරන්නේ විශේෂයෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 70ක් ඉන්දියාවට දෙන්නට වෙච්ච පොරොන්දුව කඩනමින් ඉෂ්ට කරන්නේ කියලා. ඒක දැනටවත් ප්‍රමාදයි. පහුගිය අප්‍රේල් මාසෙම ඉෂ්ට කරන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉන්දියානු අගමැතිවරයා ලංකාවේ අගමැතිවරයාට ප්‍රකාශ කළාය. ඒ සම්බන්ධයෙන් අපි අගමැතිවරයාත් එකඟතාවයේ පළ කළාය කියලා තමයි ඉන්දියාව පුවත්පත් වාර්තා කරන්නේ. සමම කැමැති දැනගන්නට දැන් මේ තෙල් ටැංකි සංකීර්ණයේ පිළිබඳව අපිට ගබඩා පහසුකම් නොමැති වීමෙන් මේ රටේ ජනතාව සති දෙකක් ඇතුළත තෙල් නැව් දෙකක් ආවේ නැත්නම් රටේ ජනතාව පාට බයින සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් බරපතල අවධානයක් ඇමතිතුමා හැටියට යොමු කරන්න ඕන. එහෙම නැත්නම් එහෙම හැමදාම මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඊළඟට මම ගන්නට කැමති මේ තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මතුවලා තියෙන තත්ත්වය. දැන් තමුනාසෙලා මේ ක්‍රමවේදයන් උන්හිටි ගමන් වෙනස් කරන්නට ගිහිල්ලා අතපුච්චගත් අවස්ථා පහුගිය අවුරුදු දෙකම හරි ඕන තරම් අපි දැක්කා. ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණය කරන විදිය හදිස්සියේ වෙනස් කරන්නට ගිහිල්ලා වෙච්ච අලකලංචියක් තිබුණා. ඒ වගේම බැඳුම් කරගනු දෙනු හරහා එළියට ආවෙත් එවැනි සිද්ධියක්. දැන් මේකෙදිත් කැබිනට් මණ්ඩලයේ 2012 මාර්තු මාසයේ 14 වෙනිදා ගත්ත තීන්දුවක් තිබෙනවා. ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සම්බන්ධයෙන් දැනට උපයෝගී කරගනු ලබන සතිපතා ස්ථානීය මිලදී ගැනීමේ ක්‍රමය වෙනුවට පසුව නිරවුල් කිරීමේ පදනම මත දිගු කාලයක් සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම පිණිස ගිවිසුම් වලට එළඹීමට අමාත්‍යංශයේ විසින් ප්‍රයත්න දැරිය යුතුයි බවටද තීරණය කරන ලදී. මේක තමයි 2012 මාර්තු 14 වෙනිදා දාපු කැබිනට් තීන්දුව. ඒක 2012 මාර්තු 22 වෙනිදා ඊට පස්ස සතියේදී කැබිනට් පත්‍රිකාවක් විදිහට ඒක ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ අනුව මේ කැබිනට්පත් මේ කැබිනට් තීන්දුව වෙනස් කරා කියලා අපි දන්නේ නැහැ. මේ තීන්දුව අනුව දමනාසෙලා පහුගිය දවස්වල ඔබතුමාගෙන් ප්‍රධානත්වයෙන් තියෙන ස්ටොක් රිවියු කමිටුවේදී තීන්දුව කරා මේ ටර්ම් ටෙන්ඩර් ක්‍රියාවලිය මේ කියන්නේ පසුව නිරවුල් කිරීමේ පදනම් මත දිගු කාලීන මිලදී ගැනීම ක්‍රියාවලිය අනුව 2017-2018 සඳහා තෙල් මිලදී ගන්න යන්න. ඒ අනුව තමයි ඔබතුමාම දන්නවා මේ නැව් 23කින් එන අර ටර්ම් ටෙන්ඩර් 3කට අනුමැතිය ගත්තේ. ඒතර මේකට ඔබතුමාම සභාපතිත්වයෙන් දරන ස්ටොක් රිවියු කමිටියකේ අනුමැතිය දුන්නා. ඒ අනුව ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩර් කැඳවීම ජූලි 12-2017 අවසන් වුණා. ඒක තාක්ෂණික ගේම් කමිටුවට ගියා. තාක්ෂණික ගේම් කමිටුවෙන් අනුමත වුණා. ජූලි 28 වෙනිදා වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව කැබිනට් අනුකාරක සභාව මේක අනුමත කළා. ප්‍රශ්නේ තිබෙන්නේ එතකොට මේ දැන් ටෙන්ඩරය ක්‍රියාත්මක කරන්න නම් අගෝස්තු 23 වෙනිදාට ඉස්සෙල්ලා ඒ ටෙන්ඩර ප්‍රදානය කරන්නට ඕනේ. ඒ ටෙන්ඩර ප්‍රදානය කිරීමේදී ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව මෙවැනි මිලදී ගැනීමක තියෙන මිල ප්‍රමාණය අනුව ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලෙ ගේන්න ඕන. හැබැයි ඒක ප්‍රමාද වුණා දිගින් දිගටම. ඒ නිසා තමුන්වංශයට සිද්ධ වුණා අගෝස්තු 18 වෙනිදා මේ ටෙන්ඩර එක දික් කරන්නට. සැප්තැම්බර් 22 වෙනකන් ආයි සැප්තැම්බර් 21 වෙනිදා ඒගොල්ලන්ට කිව්වා තව ටෙන්ඩර දික් කරන්න කියලා ඔක්තෝබර් 6 වෙනකන්. හැබැයි ඒ සමස්ත කාලය තුල අමාත්‍යංශයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ නැහැ. සර් 2017 මේ නියමිත කාලය තුල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකිරීම නිසා ප්‍රශ්නේ තිබෙන්නේ ඒක TC එක අනුමත කළා තිබෙනවා නම් කැබිනට් සබ් කමිටියේ ආවරණ අනුමැතිය දරත් කළා තිබෙනවා නම් ඇයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න ප්‍රමාද වුණේ? ඒ නිසා වෙච්ච ප්‍රශ්නේ තමයි 2017 අගෝස්තු 23 සහ සැප්තැම්බර් නොවැම්බර් 3 අතරේදී ස්පොට් ටෙන්ඩර් ක්‍රමයට තමුන්වහන්සේලා මිලදී ගැනීම 12ක් කරා. ඒ මිලදී ගැනීම 12 සංසන්දනය කරාට පස්සේ අපට පාඩු වෙලා තිබෙනවා තෙල් සංස්ථාවට රටට ඩොලර් මිලියන 38ක් හෙවත් රුපියල් මිලියන 5838ක් බිලියන 5.8ක්. එතකොට දැන් මේ ක්‍රමවේදය යම්කිසි දුරක් ගියාට පස්සේ බැලූ බැල්මට පේනවා TC එක අනුමත කරා නම් ටෙන්ඩර් කෝල් කරා නම් ටෙන්ඩර් ක්ලෝස් කරා නම් TC එක අනුමත කරා නම් සබ් කමිටි එක කිව්වා නම් ඊළඟට කැබිනට් එකට යන්න කියලා ඇයි කැබිනට් එකට ගියේ නැත්තේ? මොකද හේතුව? දැන් ඔව්
ඔය ටෙන්ඩර් එක ආවේ මම එන්නේ ඉස්සෙල්ලා. නමුත් මේ ටෙන්ඩර් එකේ එකම පුද්ගලයා තමයි දිගටම එන්නේ. මේක අදියේ වෙච්ච දෙයක් නෙමෙයි.
ඔව්
අවුරුදු ගාණක් තිස්සේ මේ අර මෙෂර්මන්ට් එකක් හදලා තියෙනවා එක්කෙනෙක්ට අඳින්න පුළුවන්. අපේ 80 ගාණක් රෙජිස්ටර් වෙලා තිබුණාට මෙතන ටෙන්ඩර්ස් වලට එන්නේ 3 දෙනා 4 දෙනා. ඉතින් ඒ ක්‍රමවේදය වෙනස් කරන්න අපි ඊළඟට අනු කමිටුවක් පත් කරා. අමෙරිකන් කමිටුවේ තීරණය ආවා. මොකද දැන් අපි අලුත් දේවල් දෙකක් කරනවා, විශේෂයෙන්ම මේ තෙල් පිරිසුදු කරන්න නල පද්ධතියක් හදනවා. ඒ නල පද්ධතිය හදපුවාම ඒකේ වාසිය එන්නේ අපිට අපේ ආයතනයට නෙමෙයි. එතකොට මේ ආයෝජකයට නැත්නම් මේ බිස්නස් එක්කෙනාට තමයි එන්නේ. ඒකින්ද අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ගියා මේක අඩු කරගන්න. මොකද ඒකෙන් විශාල ලාභයක් ඉතුරු වෙනවා මේ මේ ව්‍යාපාරිකයාට. ඉතින් අපි ඒක දැන් ගිය සතියේ සාකච්ඡා කරන්න ගියා. ඒකට එකක වුණේ නැහැ. නැවත වරක් ලොง ටර්ම් ටෙන්ඩර්ස්, මේ ස්පොට් ටෙන්ඩර්ස් නෙමෙයි. මේ ස්පොට් ටෙන්ඩර්ස් දැන් ඔබතුමා කියන 20 ගානක් වෙච්ච එකව නෙමෙයි. මේ මේ එක ක්‍රියාදාමයක වෙච්ච දෙයක්. අපි ඒක අගෝස්තු වල ඉඳලා තමයි යන්න තිබුණේ. සැප්තැම්බර් වෙනකොට තමයි ඒක පටන් ගන්න තිබුණේ. හැබැයි මේකෙන් පාඩුවක් ලැබෙලා නැහැ. මම ඔබතුමාට දත් එක්ක ඒක ලැබලා දෙන්නම්. නමුත් ඔබතුමා මෙතන පොඩ්ඩක් පටලගෙන තියෙනවා කාරණා දෙකක්. ඔබතුමා කාරණා දෙකක් පටලගෙන තියෙනවා. ඔය ස්පොට් ටෙන්ඩර්ස් කරලා තියෙනවා. නමුත් ස්පොට් ටෙන්ඩර්ස් නෙමෙයි ලොง ටර්ම් ටෙන්ඩර්ස් අපි දැනට හදාගෙන යනවා මාර්තු වෙනකොට. ඔක්කොම සියලුම දේවල් ලොง ටර්ම් ටෙන්ඩර්ස් දීර්ඝ කාලීන ගිවිසුම් වලට යන්න. ඉතින් ඒක පොඩි වැරදීමක් ඔබතුමාට වෙලා තියෙනවා.
ඔව් නමුත් ඔබතුමා පිළිගන්නවා මේ 2012 අගෝස්තු සහ නොවැම්බර් අතරදී අපට ස්පොට් ටෙන්ඩර් ක්‍රම යටතේ අපි නැව් 12ක් ගණන් ගෙන තියෙනවා. ඒක හරිනේ. ඔව් ඒ කාලය තුල මෙන්න මේ ක්‍රමවේදය වෙනස් කිරීම නිසා වෙච්ච පාඩුව තමයි මම මේ ගණන් හදලා ගොන්න මර නැවෙන් නැව කියන්න පුළුවන්. මේ 2017 මේ 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 කාලය ඇතුළතදී මේ ක්‍රමවේදය වෙනස් කිරීම නිසා ටර්ම් ටෙන්ඩර් එකට ගියා නම් එහෙම ඒකේ මිල ගණන් සහ ස්පොට් ටෙන්ඩර් එකේදී මිල ගණන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ඩොලර් මිලියන 22ක් යන එක අපේ ටර්ම් ටෙන්ඩර් එකට ගියා නම් ඩොලර් මිලියන 19ට ගන්න තිබුණා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මම මෙහෙම කියන්නම්කෝ. දැන් 2017 ඇලෙරක් 82 ඇලෙරක් BK මේක මේ වෙනස ඩොලර් මිලියන 4ක්. ඊට කලින් එකේ BK ඇලිරක් 81 ඇලිරක් 2017 වෙනස ඩොලර් මිලියන 2.47ක්. ඊට කලින් BK 80 ඇලිරක් 2017 වැඩිපුර ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 4.08ක්. මෙන්න මේ ඔක්කොම එකතුව තමයි ඩොලර් මිලියන 38ක් දක්වා වැඩි වෙලා තිබෙන්නේ. දැන් ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට මෙතන රයිට් ඉස්සෙල්ලා කෙනෙක් ඒකාධිකාරයක් තියාගෙන හිටියා. හැබැයි පස්සේ ටර්ම් ටෙන්ඩර් ගියාට පස්සේ කවුද ආවේ? ඒත් ඒකමයි ආවේ. සා ප්‍රශ්නේ තියෙන්නේ දැන් TC එක අනුමත කරලා දැන් ක්‍රමවේදයකට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ ඔබතුමා කියන ආකාරයේ වැරද්ද කලින් සාකච්ඡා කරගන්න තිබුණා. තමුන්නාස්සේලාගේ සබ් කමිටි වලින් අනුමත කරපු TC එක අනුමත කරලා ටෙන්ඩර් කරලා ඒක එක්ස්ටෙන්ඩ් කර කර ඇවිල්ලා මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ප්‍රමාද වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දෝ ඔය 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 වගේ ඔය ඔයනි උදාහරණම තමයි ගරු ඇමතුමා මම පහුගිය කාලේ පාර්ලිමේන්තු කාරක සභාවකට ආවා ලොතරැයි මණ්ඩලයේ ප්‍රශ්නේ. දැන් තමුනාසලා ඒ ඒකාධිකාරයේ පෙන්වන හැබැයි ඒකාධිකාරයේ කඩන්න ගියාට පස්සේ ක්‍රමවේදියත් අවුල් වෙනවා විතර ක්‍රමවේදියත් අවුල් කරනවා. සහ ඒකෙන් අර කරපු වැඩේ සාධාරණීකරණය කරන්න බෑ. ඉතින් මෙවැනි වැඩක් තමයි වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පාඩුව ගත්තොත් එහෙම පාඩුව රට දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් අපට ස්ථානීය මිලදී ගැනීම අලාභයි නම් ස්ථානීයමල දී ගැනීම ලාභයක් නම් අපිට මේක රටට ලාභයක් වෙලා තියෙන්න ඕන. එහෙම වෙලත් නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමා යම් පැහැදිලි කිරීමක් සභාවට කරයි කියලා. ඉතින් කරුණු කරනවා තිබුණාට වෙලාව අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කරුණු කීපය සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරමින්
මම නියමිතව මන්තුමා ඔබතුමාට අවශ්‍ය නම් ගරු නිහල් ගලප්පත් මන්තුමාගේ වෙලාව ගන්න පුළුවන්. අවශ්‍යයි. අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යමේ
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපගේ ජාතික ආණ්ඩුවේ තෙවන අයවැයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, ඒ වගේම ගරු අගමැතිතුමාගේ නායකත්වය යටතේ මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ගැන, අපේ ප්‍රගතිය, ඒ වගේම ඉදිරි ගමන ගැන විස්තර කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. පළවෙනිම මම හිතනවා අපේ ජයතිස්ස මන්ත්‍රීතුමා කියපු දේවල් වලටත් වචන දෙකක් තුනක් කතා කළ යුතුයි කියලා එතුමා පෙන්වා දුන්නා. ආයතනයේ ජයතිස්ස මන්ත්‍රීතුමා අහන් ඉන්නකෝ, මේ ආයතනයේ සේවකයෝ කීප දෙනෙක්ගේ වැරදි අඩුපාඩු මමත් ඔබතුමා කියපු එකට පිළිගන්නව ඇත්තරම. මොකද අපි බලයට එද්දිත් බොහෝ දේවල් මේ වගේ අඩුපාඩු තිබුණා. ආවට පස්සෙත් අපි බොහෝ දේවල් හොයාගෙන ඒවට ක්‍රියාමාර්ග ගත්තා. ඉදිරියට දැන් ඔබතුමාගේ විදියට මං හිතනවා අපි ඊටත් වඩා තවත් විස්තර සහිතව බලන්න වෙනවා මේක. ඒ වෙද්දිත් හිටියා ස්ථිර නිවාඩුවේ ආපු අය පඩි අරගනිපු කට්ටිය හිටියා. කොහොම වුණත් අපි ඒ ගැන සොලසය දරු ඇමතිතුමාත් මමත් ඒ ගැන මං හිතනවා අපි ක්‍රියා කරන්න පොරොන්දු වෙනවා. ඒ වගේම අර ස්පොට් ටෙන්ඩර්ස් ගැන කතා කරා. මේ ස්පොට් ටෙන්ඩර්ස් කියන වචනේ කිව්වම හැමෝම හිතන මේක මා හොර වැඩක් තමයි මේ කරන්න යන්නේ කියලා. එහෙම දෙයක් මෙතෙන්දී ඇත්තටම සමහර වෙලාවට ස්පොට් ටෙන්ඩර්ස් වලින් ලාභයක් තියෙනවා. සමහර වෙලාවට අපේ තියෙන අවශ්‍යතාවය අනුව අපිට ස්පොට් ටෙන්ඩර් එකක් ගන්න වෙනවා. එතෙන්දී මේ ස්පොට් ටෙන්ඩර් බෑ 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 වට දෙන්න බෑ. ඉතින් මං කතා කරනකන් ඉන්නකෝ. මේ සාධාරණීකරණය නේ, මට කියන්න පුළුවන්නේ.
මයික් එක ගන්න.
මෙතන තියෙන්නේ දිගු කාලින ටෙන්ඩරයකට අවශ්‍ය වෙන සියලු කටයුතු කරලා තිබුණා. අමාත්‍යතුමා විසින් එම ටෙන්ඩරය ඇමති මණ්ඩලයට අමාත්‍ය මණ්ඩලයට දාලා අනුමැතිය අරගෙන ක්‍රමවත්ව යා යුතුව තිබුණා. එසේ නොයා තමුන්නාන්සේලා ස්පොට් ටෙන්ඩර් හරහා මේක ගන්නවා. ඒ ගැනීම හරහා මංගව තිබුණා නැවෙන් නැවට. තමුන්නාන්සේලා නැව් හත එකයි තමුන්නාන්සේ කෙනෙක් හැර ඇත්ත. ඒකනේ මේ දිගු කාලින ටෙන්ඩරේ හැමදාමත් ගින් තියෙන එක කම්පැනි එකකට තමයි. හරි, එක කම්පැනි එකකට තමයි මේක ගිහින් තියෙන්නේ. හැබැයි එක කම්පැනි එකෙන් ඒ ටෙන්ඩරේ ගැලෙව්වා කියලා වාසියක් අත්පත් උනේ නෑනේ. තෙල් සංස්ථාව ඩොලර් මිලියන 38ක පාඩුවක් ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ විධිමත් ටෙන්ඩර පටිපාටයෙන් ගත්තට වඩා තමුන්නාසේ කැබිනට් මණ්ඩලයට ඒක ඉදිරිපත් කොට අනුමැතිය ගන්නේ නැතුව ස්පොට් ටෙන්ඩර හරහා ගැනීම හරහා නැවෙන්නේවට මං ගවතේ නැව් 1යි 2යි නැව් 12ක විස්තර තියෙනවා. ඒ නැව් 12ම පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා. විධිමත් ටෙන්ඩරය ඇමති මණ්ඩලයට දාලා අනුමැතිය ලබා ගන්න නැතුව ස්පොට් ටෙන්ඩර හරහා යාම නිසා සිද්ධ වෙච්ච පාඩුව තමයි මේ කියන්නේ. ඇයි ඒට ඔබතුමා කියන එක හරි. එකම සමාගමක් තමයි දිකට මරන් තියෙන්නේ. හැබැයි ඒක වෙනස් කළ යුතු වන්නේ තෙල් සංස්ථාවට ලාභ වෙන පරිදිනි. ඒක නතර කරා කියලා ලාභ වෙලා නැහැ. ඒක නතර කිරීමෙන් සිදු වී තිබෙන දේ තමයි මිලියන 38ක ඩොලර් මිලියන 38ක පාඩුවක් වෙලා තිබෙනවා. ඒකයි මේ කියන්නේ. ඩොලර් මිලියන 38ක්. ඒක මතක තබාගන්න ඔබතුමී.
අනුර කුමාර අපේ මන්ත්‍රීතුමා කියපු විදියට ඒක ඇත්තටම මං හිතනවා ඒ වෙනකොට ඒ ඔක්කොම පෙළ ගැහිලා තිබුණේ. අපිට වෙනස් කරන්න එකම ආයතනයකට දීලා තිබුණා. ඒක වෙනස් කරන්න ගණන. නමුත් අපි රටේ ප්‍රශ්නත් එක බලන්න ඕන. තෙල් එක තෙල් ටැංකියක් පරක්කු වීම නිසා ඒ තෙල් ටැංකිය ප්‍රතික්ෂේප කරන්න වීම නිසා වෙච්ච කලබගෑනි ඔබ සියලු දෙනාම දන්නවා. ඉතින් ඒ රටේ තත්ත්වයත් එක්ක තමයි අපිට මේ විදිහට තීරණයක් ගන්න ඕනේ. නමුත් මේ ස්පොට් ටෙන්ඩර්ස් දෙන වෙලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, හනි තෙල් අමාත්‍යාංශයේ ලේකම්තුමා, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතෙක්, බ්ලංකා බැංකුවේ නියෝජිතෙක් මේ වගේ බොහොම විනිවිද පේන භාවයෙන් තමයි මේ ස්පොට් ටෙන්ඩර් එකක් අනුමත වෙන්නේ. ඒ වගේම අපේ ඇමතුමත් කියයි මාර්තු මාසේ ඉඳන් අපි අනිවාර්යයෙන්ම දීර්ඝකාලීන ටෙන්ඩර්ස් ටර්ම් ටෙන්ඩර්ස් වලට යන්න දැනට සැලසුම් කරලා තියෙනවා. ඒක ඒ විදිහට දිගටම වෙයි. ඒ වගේම අපේ තෙල් නැව පරක් වෙච්ච නිසා වෙච්ච ප්‍රශ්නයෙන් අපි සියලු දෙනාම පීඩා වින්ද අපි ඒක දන්නවා. ඒක නවත්වන්න අපි විශේෂ ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා. තෙල් ටැංකියක් ඉදිරියට එනකොට අපි ඒ ලෝඩ් කරන පෝට් එකේදීම සාම්පල් එකක් බලලා අපි ඉදිරියට ඒකට සැලසුම් කරලා තියෙනවා. අපි මේ රජයේ බලයට පත් වුණාට පස්සේ අපි තෙල් වල, ඒ කියන්නේ ඩීසල්, භූමි තෙල්, පෙට්‍රල් හැම එකේම මිල අඩු කරන්න කටයුතු කළා. ඒ කටයුතු කරපු එකෙන් මහ ජනතාවට සහනයක් ලබා දෙන එක තමයි අපේ මූලික අරමුණ වුණේ. ඒ වගේම අපේ කන්තිය සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට යටතේ ක්‍රියා කරනවා කන්තිය සංස්ථාව, තොග පර්යා ගබඩා පණයන් සමාගම, කන්තිය සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය, පොලිප්ටෝ ලංකා ආයතනය කියන ආයතන හතරම. එතන මේ හතරම එකතු වෙලා තෙල් ආනයනය කරලා රටේ ඉන්න ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දෙන තමයි අපි ක්‍රියා කළ තියෙන්නේ. 2015 ඉඳන් 2017 දක්වා බැලුවොත් අපි ආනයනය කරපු තෙල් වල මිල 2015දී මිලියන 105,560ක්, ඒ වගේම 2016 88,856ක්, 2017 වෙනකොට අපි මේ දක්වා 86,639,000,000 ආනයනය කරලා තියෙනවා. එතන මේක ඇත්තටම සාපේක්ෂව බලද්දී වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ මොකද තෙල්වල මිලත් අපි ආනයනය කරන මිලත් ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපේ ගල් අඟුරු භාවිතෙනුයි විදුලිය නිෂ්පාදනයේදී පරිසරයේ දූෂණය වෙන කියන එක අපි දන්නවා. ඒ වගේම ඒක නිසා මේ අලුත් ලෝකයේ අපේ මේ පරිසර හිතකාමී වෙන්න අපි අවශ්‍ය නිසා ස්වාභාවික වායු භාවිතයෙන් බලශක්තිය නිෂ්පාදනය කිරීම වගේ දේවල් වලට කටයුතු කරන්න ඕනේ කියන මතය අපි සියලු දෙනාම ඉන්නවා. අපේ බලශක්ති උත්පාදනය සඳහා ස්වාභාවික වායු හඳුන්වා දීමත්, ඒ සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු බවත් මේ පාර අපි අයවැයෙන් කියලා තියෙනවා. කන්ජි තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණ අරගෙන රටේ මහ ජනතාවට උපරිම ප්‍රතිලාභ ගෙන දෙන අයුරින් ක්‍රියාත්මක කරන්න ක්‍රමවේද සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම රටේ වර්තමාන තත්ත්වය සලකා බලනකොට, ජනගහන වර්ධනය බලනකොට අපේ ආර්ථික කටයුතු වලට සමගාමීව බලශක්ති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. ජලය, විදුලියේ වයේ තියෙන ඉල්ලුමත් වැඩි වෙගෙන යනවා. ඒ වගේම ජනාවාස, කර්මාන්ත ශාලා, පොදු ස්ථාන යටිතල පහසුකම් වලට අවශ්‍යතාවයත් එක්ක තියෙන අවශ්‍යතාවයත් එක්ක, නමුත් මහ ජනතාවට පුළුවන් තරම් අපි අවම හානියක් කරමින් මේව ලබා දෙන්න උත්සාහ කරනවා. අධිවේගී මාර්ග සම්බන්ධෙනුත් මේ වගේම අපිට ගැටලු පැන නැගිලා තියෙනවා. කාජසේ සංස්ථාව අපි ගත්තොත් ආනයනය කරලා තෙල් තියෙන තෙල් ප්‍රමාණය ගත්තොත් 2015 අවුරුද්දේ බිලියන් එකක් ආනයන කළ බිලියන් 1.7ක් ආනයනය කරපු එක අද වෙනකොට බිලියන් 1.5ක් ආනයනය කරලා තියෙනවා ටොන්, මෙට්‍රික් ටොන්. ඒවට ගිල්ල මුදල තමයි බිලියන් 4ක් අපිට 2017 අවුරුද්දේ වැඩිපුර ගිහිල්ලා තියෙනවා. නමුත් අපේ පිරිපහදුව හදාගන්න එක අපිට අන්තිම අත්‍යවශ්‍ය කාරණාවක් විදියට අපි දකිනවා. මොකද අවුරුදු 40ක් පැරණි පිරිපහදුවක් පිරිපහදුව තිබීම නිසා පිරිපහදුවේ කටයුතු මම හිතනවා දැනටත් සාකච්ඡා මට්ටමින් පවත්වනවා පිරිපහදුව හදාගෙන යන්න. මේ පිරිපහදුව ගැන මම හිතනවා අපි හැමෝගෙම අවධානය යොමු වෙන්න ඕනේ. ඒකත් එක්කම අපේ ආයතනයට අයවිය යුතු මුදල් තියෙනවා. විදුලි බල මණ්ඩලයෙන් අපිට අද වෙනකොට බිලියන් 41ක් අය වෙන්න තියෙනවා. ඒ වගේම IPP ආයතනයෙන් බිලියන් 6ක්, ත්‍රිවිධ හමුදාවෙන් බිලියන් 1.2ක්, ශ්‍රී ලංකන් එයාලයින් වලින් බිලියන් 12ක්, RDA කෙන් මිලියන් 246ක්, මග නැගුවෙන් මිලියන් 325ක්, බස්නාහිර පළාතේ RDA කෙන් 417ක් මිලියන්, CTB එකෙන් මිලියන් 79ක්, අනිකුත් ආයතනවලින් මිලියන් 1173ක් අපිට අය වෙන්න තියෙනවා. මේ ඔක්කොම එක අපිට බිලියන් 67.8ක් අපේ ආයතනයට අය වෙන්න තියෙනවා. මේ ගානත් එක්ක මොකද හැම කෙනාම කතා කරපු ගමන් කියන්නේ කයිසෙල් සංස්ථාව පාඩුයි පාඩුයි කියලා. ඒ වගේම අපි ණයට අරගෙන තියෙන සල්ලි වලින් අපිට ගෙවන්න තියෙනවා ලංකා බැංකුවට මිලියන් ඇමරිකානු ඩොලර් 1140ක්. මහජන බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන් 842ක් ගෙවන්න තියෙනවා. ඒ වගේම ඉරානියන් ඔයිල් කෝපරේෂන් එකට මිලියන් 251ක් ගෙවන්න තියෙනවා. එකතුව මිලියන් 2.2233ක් ගෙවන්න තියෙනවා. ඒ වගේම පහුගිය කාල පරිච්ඡේදයේ තුල අපි ගෙවලා තියෙන පොලිය 2015 අවුරුද්දේ මිලියන් 15049ක් ගෙවලා තියෙනවා. 2016 මිලියන් 11405ක්. 2017 මේ දක්වා මිලියන් 8890ක් ගෙවලා තියෙනවා. එතන මේ පොලියත් අපිට අයවිය යුතු ප්‍රමාණයත් එක්ක අපි හැමතිස්සෙම බැලුවම අපි බොහොම ඉන්නේ තත්ත්වයේ ඉතාමත් හොඳ නැති තත්ත්වයක ඉන්නේ. මොකද අපිට ආණ්ඩුවේ ආයතනවලට නොදී ඉන්නත් බෑ, ආණ්ඩුවේ ආයතනවලට අපිට ගෙවන්නත් බෑ, අපිට ණය නැතුව මේක කරගෙන යන්නත් බෑ. ඒ වගේම විශාල වශයෙන් බැංකුවලට අපි පොලිය ගෙවනවා. නමුත් අපිට තෙල් ආනයනය කිරීමේදී අපිට වැදෙන බදු නිසා අවශ්‍ය අපි රුපියල් 95ට ගෙනාවත් රුපියල් 63ට අපි ලෑන්ඩිඩ් කොස්ට් එක ආවත් අපිට බදුත් එක්ක රුපියල් 93ක් දක්වා වෙනවා ඩීසල් වල මිල. ඒ වගේම භූමි තෙල් වල මිලත් රුපියල් 62ට ලෑන්ඩ් වුණාට 62කට අපි විකුණන්නේ රුපියල් 44ට. පෙට්‍රල් වලටත් එහෙම 164ට අපි ලෑන්ඩ් කොස්ට් එක වුණාට අපිට අවසානයේ 125ට ගෙවන්නේ. මේ වගේ අපි ගෙවීම නිසා අඩු මිලකට අපි ඩීසල් පෙට්‍රල් හැමදේම මහජනතාවට ලබා දීම නිසා අපිට පාඩු වෙලා තියෙනවා බිලියන් 69ක් මේ දක්වා 2015 ඉඳන්. ඒ වගේම ආණ්ඩුවට අපි එක්සයිස් ඩියුටි, NBT, කස්ටම් ඩියුටි, පෑල් වැට් මේ විදියට 2017 අවුරුද්දේ ගෙවලා තියෙනවා රුපියල් මිලියන් 117ක්, 2016 අවුරුද්දේ රුපියල් මිලියන් 145ක්, 2015 92ක්, 2014 74832ක්. ඒතර මේ ටැක්ස් වලින් අපි ලොකු ගාණක් ගෙවලා තියෙනවා.
ගරු අමාත්‍යමේ ඔබතුමයට විනාඩි 5ක් තියෙනවා තව.
ඒ වගේම අපේ ඉදිරි පියවරව ගැන කතා කරොත් මුතුරාජවෙල පර්යන්තයයි කොළොන්නා පර්යන්තයයි සම්බන්ධ කරන නලපැද්ධතියක් නොමැති වීම නිසා අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මේක දැනට අපි සම්බන්ධ කිරීම කරන නලපැද්ධතිය පිළිබඳ අධ්‍යයනය කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ගබඩා පර්යන්තයත් එක්කයි කොළොන්නාව ගබඩා පර්යන්තයයි මුතුරාජවෙල සඳහා ගොඩබෑම තුළින් ලංකා ඛනිජ නීතිගත් සංස්ථාවට ගොඩබෑමේදී දැරීමට සිදුවන වියදම මෙට්‍රික් ටොන් එකකින් ඇමරිකන් ඩොලර් 2.5ක් ඉදිරියක් කරගන්න පුළුවන් කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේම කොළොන්නාව ගබඩා පරරන්තිය තුළ ගුවන් යානා ඉන්ධන පිරිසිදු කිරීමේ පහසුකම් නැතිවීම නිසා අපිට ලොකු පාඩුවක් වෙනවා. දැනට අපි මේක මිල ගණන් කැඳවීම කරලා තියෙනවා මේ ඉන්ධන පිරිසිදු කිරීමේ පෙරණයක් ගන්න. ඒක අරගත්තට පස්සේ අපිට දැනට අපිට මේ පහසුකම් නැතිවීම නිසා ඇමරිකන් ඩොලර් 102ක් පමණ පාඩුවක් වෙනවා. මේ පෙරණය ගත්තට පස්සේ අපිට මෙය ඉතුරු කරගන්න පුළුවන් වේවි. ඒ වගේම ඉන්ධන ප්‍රවාහන නල පහසුකම් සීමිත වෙලා තියෙනවා. දැනට අපිට අවුරුදු 70ක් පමණ පැරණි අඟල් 10ක විශ්කම්බේනියුත් එකම නල මාර්ගයයි තියෙන්නේ. මේ ඉන්ධන මේ නල මාර්ගයට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ලොකු ජාතික ආපදාවක් වෙනවා. ඒ නිසා දැනට අඟල් 12 විශ්කම්බේනියුත් නල මාර්ගයේ කොටස් වශයෙන් අපි අලුත් වැඩියා කරගෙන යනවා. ඒව දැනටත් බොහෝ කොටසක් ඉවරයි. මම හිතනවා 2018 මාර්තු මාසේ වගේ වෙනකොට අපිට මේක ඉවර කරගන්න පුළුවන් වේවි. ඒ වගේම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදපු මිලියන 42ක් වියදම් කරලා හදලා තියෙනවා. නමුත් ඒක තාම අපිට ඒකෙන් කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒ වගේම මුතුරාජවිල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ස්ථාපිත කිරීමයි ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි ඉදි කිරීමත් අපි දැනට කරගෙන යනවා. ඉල්ලුම් මේ ඒක නිසා මේ ටික ගුවන් යානා සඳහා ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මේක ප්‍රායෝගික නෑ. අපිට හැමදාම කටුනායක ඉඳන් කටුනායකට ගෙනියන එක. ඒක නිසා අපි මුතුරාජවිල සිට කටුනායක දක්වා නල පද්ධතියක් හදාගෙන යනවා. එහෙම වුණොත් ඒක කිලෝමීටර් 4ක් පමණ දුර අඩු වෙනවා. ගරු සභාපතිතුමනි, මම කියන්න කැමතියි ගරු ඇමතිතුමාටත් ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය සියලුම ලේකම්තුමා ඇතුළු සියලු දෙනාමත් මේ රජයේ වෙනස් වුණාට පස්සේ අපි බොහෝ වෙනස්කම් ඇති කරලා තියෙනවා. ඒ අයත් සම්පූර්ණ සහයෝගය දක්වනවා අපිට මේ කටයුතු ඉදිරිය කරගෙන යන්න. අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. අඩුපාඩුකම් ගොඩක් තිබුණා. අපි ඇතුළු ඒව වෙනස්කම් කරගෙන ගිහිල්ලා රටේ මහ ජනතාවට කිසියම් විදියකින්වත් පීඩාවක් නොවන විදියට ඉදිරියට තෙල් ලබා, ඒ කියන්නේ ඩීසල් පෙට්‍රල් වගේම අනිකුත් අවශ්‍ය සියලුම ඉන්ධන ලබා දෙන්න කටයුතු කරන්න අපි සියලු දෙනාම සැදී පැහැදී ඉන්නවා කියන එක මම කියන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.